ඊළඟට ගරු වෛද්‍ය රමේෂ් පතිරණ ගරු අමාත්‍යම ඔබතුමාට මිනිත්තු 14ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ වර්තමානයේ ඇති වෙලා තිබෙන සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳව විවාදයේදී කතා කරන අවස්ථාව ලැබීම පිළිබඳ සතුටට පත් වෙනවා. ඒ වගේම අපි මම කතාව ආරම්භයේදීම සඳහන් කරන්නට අවශ්‍යයි, මේ රටේ ආර්ථික ගැටලුවක් තියෙන බව, ආහාරමය අර්බුදයක් තියෙන බව, උද්දමනකාරී තත්ත්වයක් තියෙන බව සහ ඒ හරහා ජනතාවට සමාජ මට්ටමින් ආර්ථිකමය වශයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙන බව පිළිගනිමින් තමයි මම කතා කරන්නේ. ඒ නිසා මේ සියලුම ශේත්‍රයන් මැද මේ සියලුම කරුණු මැද මම මේ විවාදයේ ආරම්භයේදී මගේ ස්තුතිය පුද කරන්නට අවශ්‍යයි සමස්ත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් සියලු දෙනාටම. පසුගිය වසර දෙකක තුනක කාලය තිස්සේ 2020 ආරම්භ වෙච්ච කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෑම කෙනෙක්ම වෛද්‍යවරුන්, හෙදෙහෙදියන්, අනෙකුත් කාර්ය මණ්ඩල සියලුම කෙනෙක්ම තමුන්ගේ උපරිම දායකත්වයෙන් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න මහා කැපකිරීමක් කරා. ඒ නිසා මේ රටේ ජනතාවගේ
ගරු ෆීල් මාර්ෂල් සරත්පන්සේක මැතිතුමා,
ගරු ඇමැතිතුමා, ඔබතුමා වෛද්‍යවරයෙක් නිසා සෞඛ්‍ය ගැන කතා කරන නිසා IDH එකේ රෝහලේ සම්පූර්ණ වෛද්‍ය සංඛ්‍යාව 80යි. ගිය මාසේ එයින් 8 දෙනෙක් අස්සලා ගියා පිටරට. මේ මාසේ තව 12 දෙනෙක් අස්සලා යනවා පිටරට. ඒතර 80ෙන් 20ක් මේ මාස දෙක ඇතුළත යනවා. මේක මම ඔබතුමා නිකන් දැනුවත් කරන්න විතරයි කිව්වේ. අවශ්‍ය තැන්වලදී ගන්න.
බොහොම සුයි. මේ අපි අපේ ස්තුතිය පුද කරනවා. එතුමාගේ කතා ප්‍රශ්නත් මම පිළිතුරක් දෙන්නම්. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ස්තුති කරනවා වගේම at the same time we have to recognize the fact that the World Health Organization recognizes Sri Lanka as one of the countries where we provide better quality health care for affordable and a lower cost. So that is the significant milestone that we have been covering this subject over a period of time. Since independence, successive governments had spent significant amount of money for universal health care in this country. Thanks to that, we have achieved good results. And also at the same time, I must mention the fact that this particular debate today was initiated by a statement issued by UNICEF. Whilst acknowledging, whilst thanking UNICEF for their continuous contribution to uplift the Sri Lankan health standards, we beg to differ, Honorable Deputy Speaker, in relation to their statement issued during recent times. They have categorized Sri Lanka at the 6th position in relation to malnutrition conditions in Sri Lanka. In this particular report, which I have at today, I downloaded it from the internet, they have stated Sri Lanka at the 6th position, having a malnutrition level about 15.5, referring to data from 2016. The controversy here is the data they are taking from different countries refer to different years. Say for an instance, they have taken data from India in 2017, whereas from Eritrea they have taken data from 1995. So there is a significant difference in relation to the year that they are referring to when they are coming to the final result. So we cannot take this as a complete report, and they have not indicated the situation in the other countries. They are covering few countries, and also these data are referring to different ages. So we beg to differ in relation to their statement. And also in relation to Sri Lankan health standards, Sri Lankan Ministry of Health and Sri Lankan Family Health Bureau has issued recent data. I may refer to some of these data which were in public domain. Meke thiyena karunu hatiyata garu niyojcha kathanayaka thumani Sri Lankawe malnutrition tattwaya mana me avaposhana tattwaya pilibandawa 2009 edi Sri Lankawe vayasa 5ta adu daruwan gen 127.4 kata me mevani mandaposhana tattwayak thibela thiyena 2009 27.4 2010 23.7 2011 19.8 meka 2015 edi 15.6 මේ තත්ත්වය ක්‍රමානුකූලව හොඳ අතර හැරමින් තිබෙන්නේ. ඒක 2021 වසරේදී 12.2 දක්වා අඩු වෙලා තිබෙනවා. එතකොට 2009 22 27.4 වෙච්ච මේ මන්දපෝෂණ තත්ත්වය 2021 වන විට 12.2 දක්වා අඩු වෙලා තිබෙනවා. මේක ඉතාම පැහැදිලි වර්ධනයක්. මේ වර්ධනය පිළිබඳ තත්ත්වය තමයි අපේ සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය පිළිබඳ කතාන්දරය. අපි ඒක අවතක්සේරු කරන්න හොඳ නැහැ. මේක මේ රජයක්වත් ආණ්ඩුවක්වත් දේශපාලකයෙක්වත් කරපු දෙයක් නෙවෙයි. මේක සාමික උත්සාහයක් හැටියට රාජ්‍ය ආයෝජනයේ හැටියට සෞඛ්‍ය සේවා මහා කැපකිරීමේ ප්‍රතිඵලයක් හැටියට අපි ලබාගෙන තිබෙන ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය පිළිබඳව වර්තමාන වර්තමාන කතාව කියන්නට අපිට අවශ්‍ය වෙන ප්‍රධානතම කාරණය තමයි මේ මේ දත්ත පිළිබඳ තොරතුරු. අපි අපි දන්න විදිහට මෑතදී ඉතාම මෑතදී නිකුත් කරපු ප්‍රතිඵල තමයි මේ මම මේ මේක සභාගත කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෛද්‍ය පර්යේෂණ ආයතනය Medical Research Institute has conducted a survey in relation to nutritional level of the Sri Lankan children. This particular report is covering the period from September 2021 to December 2021. In that particular report, they have categorically stated the fact that this situation in relation to malnutrition has been improving. It has been improving over a period of time. Now, this is the last results, which is a scientific survey based on the scientific data collection covering 25 districts of this country and also covering 75 gram niladhari divisions. They have very clearly stated the wasting of this country is 13.2, and also acute malnutrition level, severe acute malnutrition level state as 1.3. මේ රටේ තිබෙන severe acute malnutrition තත්වය පෝෂණ උනතාවයන් නිසා ඇතිවන මේ මන්ද පෝෂණ තත්වය අවසන් කාර්තුවේ 2021 පවතින්නේ 1.3ක තත්වයේ ප්‍රතිශතයක් හැටියට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ආවරණය කරන වාර්තාවක හැටියට මේ වාර්තාව සභාගත කරන මේක තමයි අවසන් වතාවට විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන මේ රටේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරපු වාර්තාවේ කොපියක් මම සභාගත කරනවා මේක තත්වයේ යටතේ බොහොම පැහැදිලිව ලංකාවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ක්‍රමානුකූලව පසුගිය දශක දෙක තුන තිස්සේම වර්ධනය වෙනවා. හැබැයි වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක අපිට ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව තමයි අපිට මේ ආර්ථික අර්බුදයත් එක්ක දරුවන්ගේ පෝෂණ මට්ටම කඩාවැටීමේ අවධානමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපිට පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සෑම සහයෝගයක්ම අවශ්‍යයි. ඒකට උදව් කරන්න අන්තර්ජාතික සංවිධාන, ලෝක ආහාර සංවිධානය, යුනිසෙෆ් එක ඒ වගේම ආයතන වගේම රටේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අපි ලැහැස්ති කරලා තිබෙනවා. ඒ වැඩසටහන ප්‍රතිඵලත් ලැබෙනවා. කෘෂිකර්ම ඇමතුම බොහොම පැහැදිලිව සඳහන් කරා මේ යල කන්නේ අස්වැන්න අපි බලාපොරොත්තු වුණාට වඩා බොහොම පැහැදිලිව ඉහළ මට්ටමකට පරිවර්තනය වෙමින් තිබෙනවා. යල කන්නේදී පොහොර ප්‍රමාණයක් ලැබුණා. රටේ ප්‍රධාන ගැටලුවක් හැට අපි දැකපු පොහොර ගැටලුව පිළිබඳ කාරණය විසඳෙමින් තිබෙනවා. මහා කන්නේට අවශ්‍ය පොහොර ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මහා කන්නේ අවසන් වන විට රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ යම් කිසි ගැටලුවක් තිබුණා නම් ඒ ගැටලුව බොහොම පැහැදිලිව විසඳෙන්නට අවශ්‍ය පසුතලය සකස් වෙමින් තිබෙනවා කියන කාර්යය මම මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් සඳහන් කරන්න කැමැතියි. ඒත් එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි සඳහන් කරන්න කැමති තවත් කාරණයක් තිබෙනවා. මේ සියලුම කරුණු කාරණා අතරේදී අපි දැනගන්න අවශ්‍යයි මේ පසුගිය කාල සීමාව තුළ අපි දැකපු මේ 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 මැල්නියුට්‍රිෂන් පිළිබඳ තත්ත්වය පිළිබඳ අපි පහුගිය දින කීපය තිස්සේම ලංකාවේ ළමා රෝග විශේෂඥයින්ගෙන් අපි බොහොම පැහැදිලිව තොරතුරු ලබා ගත්තා. මේ හා සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥයින් බහුතරයේ මතය මෙවැනි ආකාරයේ සුවිශේෂී අනාරක්ෂිත තත්ත්වයක් දැනට මතුව නැමැති කියන තත්ත්වය. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් අපි දේශපාලන මතයක් නෙවෙයි මේ සමහර වෛද්‍යවරු අපි දැක්කා මේ හා සම්බන්ධ විවිධ ප්‍රකාශ නිකුත් කරන නමුත් සමස්තයක් හැටියට අපි යෝජනා කරනවා මේ හා සම්බන්ධ ළමා රෝග පිළිබඳව මේ ශ්‍රී ලංකාවේ සියන සියලුම වෛද්‍යවරු නියෝජනය කරන අංශයක් තිබෙනවා. ඔවුන්ගේ සමස්තය හැටියට මතය මෙවැනි අනතුරක් දැනට මතුව නැහැ. නමුත් අනාගතයේදී අපි එවැනි අනතුරක් මතුවෙන්නට පුළුවන් මේ හා සම්බන්ධව නිසි ආකාරයෙන් ප්‍රතිචාරන දක්වුවොත්. ඒ හා සම්බන්ධ කාරණාවේදී මන්ද පෝෂණ බලපාන කරුණු දෙකක් තිබෙනවා. එකක් ආහාරමය කාරණය, දෙවැනි කාරණය රෝගී තත්ත්වයන් පිළිබඳ කාරණය. එම රෝගී තත්ත්වයන් පිළිබඳව මේ රටේ දරුවන්ගේ පෝෂණ මට්ටමට ආහාර වැදගත් බව එක කාරණයක්. දෙවැනි කාරණය තමයි මේ රටේ දරුවන්ට බර අඩුවෙන්නට අන්තර්කාලීන ආසාදිත තත්ත්වයන් ඉතාම පැහැදිලිව බලපානවා. ඉන්ටර්කරන්ට් ඉල්නෙසස් කියන තත්ත්වය. මේ දරුවන්ට ක්‍රොස් ඉන්ෆෙක්ෂන්ස් නැත්තම් මේ රෝගී තත්ත්වය නැති වෙන්නේ කොහොමද? ප්‍රධාන වශයෙන් පාසලේදී බෝ වෙන්නේ. වෛද්‍යවරු පැහැදිලිව සඳහන් කරනවා 2021 වසරේදීත් 2020 වසරේදී දරුවන්ගේ පාසල් ගමන නතර වුණා. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි, ඉතාම අවසනම් තත්ත්වයක්. හැබැයි දරුවෝ පාසල් ගියේ නැති නිසා දරුවන්ට අන්තර් මේ ආසාදිත තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වුණා. දරුවෝ ලෙඩ වුණේ අඩුවෙන්. කොරෝනා නිසා දරුවෝ ඉස්කෝලේ ගියේ නැහැ. ඒක ඉස්කෝලේ යන්න බැරි වීම කනගාටුවට කාරණයක්. හැබැයි දරුවන්ගේ ලෙඩවීමේ පැහැදිලි ප්‍රතිශතය අඩුවක් තිබිලා තියෙනවා. ලෙඩවීම අඩු නම් පෝෂණ තත්ත්වයට ඒක ධනාත්මකව බලපානවා. එතකොට වෛද්‍යවරු බොහොම පැහැදිලිව සඳහන් කරනවා මේ තත්ත්වය නිසා දරුවන් පසුගිය අවුරුදු දෙකෙහි දරුවන්ගේ පෝෂණ මට්ටම යම් කිසි ප්‍රමාණයකට වැඩි වෙලා තිබෙනවා කියන කාරණයත් ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ඒ තොරතුරු පෞල් සෞඛ්‍ය කාර්යංශයේ සෞඛ්‍ය මාත්‍යංශයේ වාර්තාවල ලංකාවේ කමියුනිටි ෆිසිෂන්ස් සහ පීඩියාට්‍රිෂන්ස් එකතුලා කරපු පර්යේෂණ ප්‍රතිඵල සියල්ලෙහිම ඉතාම පැහැදිලිව මේ සියලුම ලක්ෂණ විද්‍යාමාන වෙනවා කියන කාරණය මම සඳහන් කරනවා. ඊට අමතරව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සභාවේ සඳහන් කළා මේ ආහාර අර්බුදයත් එක්ක ආර්ථික අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙන පිරිසකගෙන් 61,000කට පමණක් මේ අපි උදව් කරන්න යනවා කියන කාරණයක් ගැන සඳහන් වුණා. ඉතාම පැහැදිලිව කරු නියෝජ්‍ය කතානායකතුමා සඳහන් කරන්න අවශ්‍ය කාරණේ තමයි මේ 61,000 පිළිවන් සඳහන් වුණේ අපි සමෘද්ධිය දැනට දෙන සමෘද්ධි පොරොත්තු ලේඛන ගතව නොසිටින ආබාධිත දීමනාව නොලබන අනෙකුත් ආධාර නොලබන විශාල පිරිසක් ඉවත් කරයින් පසුව තමයි මේ පිරිස අමතරව හඳුනාගෙන තිබෙන්නේ. එතකොට ලංකාවේ දැනට පවුල් ලක්ෂ 17කට සමෘද්ධි ආධාර ලබා දෙනවා. උන්ට සමෘද්ධියට අමතරව ලෝක බැංකු ආධාර වැඩසටහන යටතේ අමතරව මුදලක් ලබා දීලා සෑම කෙනෙකුටම මාසිකව අවමේ රුපියල් 7500ක් දක්වා ලබා දෙන කටයුතු කරලා තිබෙනවා. ඒක පවුල් ලක්ෂ 17ක් සමෘද්ධි පොරොත්තු ලේඛන ගතව සිටින ප්‍රමාණය 731,000ක්. ඔවුන්ටත් මේ දීමනාව ලබා දෙනවා. ඊට අමතරව වැඩිහිටි සහ වක්ගඩු ආබාධිත දීමනාව හැටියට තවත් ලක්ෂක පිරිසකට ආධාර ලබා දෙන කටයුතු කරලා තිබෙනවා. එතකොට මේ සමස්තයක් හැටියට අපි එක සමස්ත එකතුව ගත්තට පස්සේ මේ රටේ ලක්ෂ පවුල් ලක්ෂ 22කට වඩා වැඩි පිරිසකට මේ ආධාර ලබා දෙනවා ඉදිරි මාස 6ක කාලය තුළ. හැබැයි ඊට අමතරව හඳුනනගත් පවුල් තව 61,000ක් හඳුනාගෙනත් තිබෙනවා. ඒ 61,000ත් මේ අමතර ආධාර ලබා දෙනවා කියන කාරණය තමයි ජනාධිපතිතුමා ආයවැය ලේඛනයේදී සඳහන් කළේ. ඒක නිසා සමස්තයක් හැටියට රජයේ කවර හෝ ආධාරයක් ලබන පිරිස ඉදිරි මාස 6ක කාලය තුළදී පවුල් ලක්ෂ 2කට ලක්ෂ 22කට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ කියන කාරණය මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඉතින් මේ අර්බුදකාරී කාල සීමා තුළදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අර බොරදියේ මාළු බාන්නට වගේ අපි මේ දේශපාලනික කෝණකින් මේ දිහා බලන්න හොඳ නැහැ. මේ රටේ අර්බුදයක් තියෙනවා. එකට එකතු වෙලා වැඩ කරමු කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා තියෙනවා. අපි ඒ වගේම ගරු කෘෂිකාර අමාත්‍ය සදාන් කළා මේ රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෑම එකකම මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන වගා සංවර්ධන වැඩසටහන වෙනුවෙන් අපි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු සෑම කෙනෙකුටම සම්බන්ධ වන්නේ කියලා නැවත නැවත ආරාධනය කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කටයුතු බලා ගන්න ඔවුන්ට රජ වෙනුවෙන් වගකීම් දරන්න අවශ්‍ය පස්වල සකස් කරන්නට කියලා ගිය සතියේ ගරු ජනාධිපතිතුමා සදාන් කළා. ඒ නිසා අපි ආරාධනය කරනවා මේක දේශපාලනීය වශයෙන් තමුන්නාසලාගේ මැතිවරණ කටයුතු වලදී අපි සෑම කෙනෙකුටම ජනතාවට මුහුණ දෙන්න වෙනවා. ඒකට අවස්ථාවක් එනවා. ජනතාව තීන්දුව කරයි. ජනතාව අපිට ඡන්දි දුන්නේ නැත්නම් අපි ගෙදර නතර වෙන්නම්. ඒක කිසි ගැටලුවක් නැහැ. අපිට මේ ජනතාවගේ මතය නියෝජනය කරන්න අපිට අවස්ථාවක් දුන්නා, වරමක් දුන්නා. ඒකේ ප්‍රතිඵල අපිට බලන්න ඊළඟ මැතිවරණයේදී අපිට ජනතාව කැමති වුණ නැත්නම් අපි ගෙදර යන්න වෙනවා. තමුන්නාසල රට බාර ගන්න. එතකොට ඒක තමුන්නාසල ආණ්ඩු කරන්න. හැබැයි මේ රට පසුගිය අවුරුදු 70ක කාලය තුල පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ආණ්ඩු මගින් මේ රටේ සාධනීය වැඩ කොටසක් කළා තියෙන බවත් අපි අමතක කරන්න එපා. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න අපි සෑම කෙනෙක් එකතු වෙලා කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේ වෙලාවකදී දේශපාලනමය වශයෙන් මේ කතා භාවිත කරන්නට එපා. මම දැක්ක හැම කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ මේ විවාදයේදී මේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමියක් සඳහන් කරා අපේ රට දැවැන්ත ආහාර අර්බුදයකට යනවා, මන්ද පෝෂණ තත්ත්වයකට යනවා. හැබැයි ඒක එහෙම නැහැ. ඒ එහෙම නැති බව තමයි විද්‍යාත්මක දත්ත අපිට පෙන්නුම් කරන්නේ. හැබැයි මේ මන්ත්‍රීතුමිය කියනවා තව ටික දවසකින් අපි ඉතියෝපියාවේ වගේ බඩ මහත කඳ මහත දරුවෝ මේ රටේ දකින්න ලැබේවි කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකා ඉතිහාසයේ කිසිම දවසක එතුමිය සඳහන් කරේ කෝෂියෝ කෝර්සා මැරස්මස් කියන රෝගී තත්ත්වයන් දෙක පිළිබඳව ලංකා ඉතිහාසයේ කවමදාකවත් කෝෂියෝ කෝර්සා මැරස්මස් කියන රෝගී තත්ත්වයෙන් සමන්විත දරුවෝ මේ රටේ ඉඳලා නැහැ. කවදාවත් ඉඳලා නැහැ. අද නෙමෙයි, මේ පෝෂණ මට්ටම මීට වඩා ගොඩක් අඩු 1950 මේ රටේ මිනිසුන්ට කන්න තිබුණේ නැති නිසා තමයි 1952 රබර් සහල් ගිවිසුම ගැහුවේ අවුරුදු 70කට කලින්. එතකොට ලංකාවේ ජනගහනය කෝටියයි, අද කෝටි 2යි. එදා කෝටි එක ජනගහනයටත් කන්න තිබුණ නැති නිසා තමයි චීනෙන් සහල් ගෙන්නුවේ. එතකොට අපි රබර් දීලා සහල් ගෙන්නුවේ අවුරුදු 70කට කලින් කෝටියයි ජනගහනය. අද මේ රටේ කෝටි 2ක ජනගහනයට කන්න තියෙනවා. එතකොට 1950 මේ රටේ බැරස්මස් කෝෂෝකෝර් ලෙඩ්ඩු හිටියේ නැහැ. එහෙනම් ඒක හෙට ඇති වෙන්නේ නැහැ. එතුමිලා හිතන් ඇති මේකෙන් දේශපාලන වාසි ලබාගෙන බඩ මහත් වෙච්ච ඔළුව ලොකු ඉතියෝපියාවගේ අප්‍රිකාවේ ඉතාම දුෂ්කර රටවල දරුවෝ මේ හැටි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. අපේ රට අව탁සේරු කරන්න එපා. දේශපාලන වාසි ගන්න. හැබැයි ඔය දේශපාලන වාසිය වෙනුවෙන් මේ රටේ සෞඛ්‍ය සේවාව දරුවන්ගේ පෝෂණය භාවිතා කරන්න එපා කියලා අපි කියනවා. ඒ වගේම තමයි පහුගිය දවස්වල දැක්ක තවත් මේ දේශපාලන කතා කරන විපක්ෂ නායකතුමා ගිය සතියේ ගාල්ලට ගිහිල්ලා කිව්වා
ගරුමැතිතුමා ඔබතුමාට වැඩිපුර කාලය ලබා දෙන්න නලින් පෙනන්දු ඇමතුමා.
නෑ මේ රටේ
ඔච්චර වෙලාවක් ඕනක් දන්නේ
නෑ. ඔව් මේ රටේ මම දැක්ක ගිය සතියේ ගාල්ලට කියලා විපක්ෂ නායකතුමා කිව්වා මේ රටේ තිබිච්ච පෝලිං ටික QR ක්‍රමවේදය හරහා හැංගුවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට ආර්ථික අර්බුදයක් ආවා, විදේශ විනිමය අර්බුදයක් ආවා. ගෙනපු අමාරුවෙන් හොයාගත්තු විදේශ විනිමය ටික මේරට ජනතාවට ගන්න දුන්නේ නැහැ තෙල් පෝලිං වල අපරාධකාරයෝ ඇවිල්ලා ඒක විශාල විශාල ලෙස ජනතාවට ලබා දීම වැළැක්වුවා. ඒකට කාංචන විජේසේකර ඇමතුමා දිවාර නොතකා මහන්සි වෙලා QR ක්‍රමවේදය හැදුවා. ඒ QR ක්‍රමවේදය හදලා සාධාරණව සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය ප්‍රමාණයක් නොවුණත් පුළුවන් විදියට ලැබපු ප්‍රමාණය සාධාරණ බෙදලා දුන්නා. එතකොට පෝලිම නැති වුණා. විපක්ෂ නායකතුමා කියනවා මෙරට ජනතාවට තෙල් දුන්නේ නැහැ QR ගෙනලා පෝලිම් හැංගුවා කියලා. පෝලිමක් හැංගුවේ නැහැ, පෝලිම් නැතුව ගියා. ඊට පස්සේ තව ඇමතුමෙක් කියනවා ගිය සතියේදී මේ රටේ විදුලි බලය පැය තුනක කප්පාදුව පැයකට අඩු කරා. පැයකට අඩු කරේ කොහොමද? පහුගිය සති දෙක තුන තිස්සේ වර්ෂාව ලැබුණා. එතකොට විදුලි බල කප්පාදුව අඩු කරන්න පුළුවන් වුණා. එතකොට කියනවා විදුලි බල ඉල්ලුම දැවැන්ත ලෙස අඩු වෙලා කර්මාන්ත බිඳ වැටිලා ඒ නිසා තමයි අඩු කරන්න පුළුවන් වුණේ කියලා. හැබැයි ඒක නෙමෙයි සත්‍යය. සත්‍යය වැඩිපුර වැස්සා වැහැපු නිසා ඉන්ධන වෙනුවට විදුලි ජල විදුලිය ජනනය කරලා පැය තුනක විදුලි කප්පාදුව පැයක් දක්වා අඩු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ දැන් මේ මොහොතකට කලින් මේ පාර්ලිමේන්තුවේ කතා කරපු මන්ත්‍රීතුමියක් සඳහන් කළා දරුවෙක් කානුවක වැටලා මැරුණා කියලා. අපි ඉතාම කනගාටුවටපත් වෙනවා. මහා ඛේදවාචකයක්. මේ රටේ කාටවත් එහෙම වෙන්න ඕන නැහැ. හැබැයි කිව්වේ මොකද්ද? දේශපාලනඥයෝ පාරවල් හදපු නැති නිසා තමයි කානුව වැටුණා කියලා කිව්වේ. ওই පාරවල් හැදුවට මේ රටේ ග්‍රාමීය සංවර්ධනයේ මහා මාර්ග සංවර්ධනයේ ඓතිහාසික වැඩ කොටස කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේදී. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, ওই පාරවල් හැදුවට මේ පාර්ලිමේන්තුවේ කොච්චර බැන්නද? ওই පාර්ලිමේන්තුව ওই පාරවල් හැදුවට කානු පද්ධති හැදුවට මාර්ග අලංකරණය කරාට රටේ සල්ලි විනාශ කරනවා කියලා කොච්චර මේ පාර්ලිමේන්තුව බැනලා තියනවද? අද කියනවා කානුව හැදුවේ නැහැ. ඔන්න මැතිතුමාගේ වැරද්ද කියලා. අපි හිතන්න හොඳ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපේ රටේ නිදහස් ශ්‍රී ලංකාවේ පසුගිය අවුරුදු 73 කාලේ මේ රටේ සෞඛ්‍ය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මේ රාජ්‍යයන් විශාල ආයෝජනයක් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල මේ රටේ මිනිස්සු භුක්ති විඳිනවා. සෑම කෙනෙකුගේම ජීවන මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. හිටපු තැන්වලින් හැම කෙනෙක් උඩට නැගිටලා තියෙනවා. එහෙම නැගිටලා නැත්තේ ඉතාම කම්මැලි ඉතාම නිද්‍රාශීලී ජීවිත ගත කරන මිනිස්සු විතරයි. ඒ නිසා ඒ සමාජ දියුණුවට අපි සෑම කෙනෙක්ම ධනාත්මකව බලන්නත් අවශ්‍යයි. ඉදිරියට කරගෙන යන්නත් අවශ්‍යයි. හැබැයි අපි වගේ මැදි ආදම් ලැබපු රටක්, අපි වගේ ආර්ථිකය දැන් මේ එකතන පල්ලෙන් තැනකට පත් වුණාට පස්සේ අපිට යටිතල පහසුකම් සංග්‍රහණය වෙන ආයෝජන කරන්න බැරි වෙයි. අපි සෑම කෙනෙක්ම එකතු වෙලා අපිට ධනාත්මකව හිතන්න පුළුවන්. අපි පහුගිය කාලේ මෙරටේ විදේශ ප්‍රේෂණ ටික එවන්න දුන්නේ නැහැ. මැද පෙරදිග ගින්නට එක්කව කවුරු හරි හොරගම් කරනවා කියලා මේ සල්ලි එවනේවා. නියෝජ්‍ය කතානායකතුමනි, මට පෙන්වන්න එක මිනිස්සෙක් මේ රටේ තමුන්ගේ විදේශ ප්‍රේෂණ මෙරටේ බැංකුවකට එවලා කාගේ හරි ඩොලර් 5ක් නැති වෙලා තියෙනවද? එහෙම කවදවත් නැති වෙලා නැහැ. කාටවත් හොරගම් කරන්න බෑ තමුන් නීත්‍යානුකූල වෙන මුදල්. හැබැයි මේ රටේ විදේශ සංචිතක හොරගම් කරා, විදේශ ප්‍රේෂණ ටික හොරගම් කරනවා කියලා රට සල්ලි එවන්න එපා කියලා කිව්වා. අද ලැබෙන්නේ ගිය වෘද්ධ ලැබුණු ගාණෙන් භාගයයි. දේශපාලනේ මේ දේශපාලන පක්ෂවල කට්ටිය ඒක නතර කරා පිට රට ඉඳන් එවන එක. එතකොට විදේශ ප්‍රේෂණ ටික ආව නැතර මේක උණ්ඩියල හර ආවහම රටේ විදේශ ප්‍රේෂණ නැති වුණාම කවුද අමාරු වෙන්නේ? රටේ සෑම කෙනෙක්ම කාටවත් ඩීසල් නැතුව යනවා, කාටවත් ඖෂධ නැතුව යනවා. මේ රටේ සෑම දෙයක්ම පිට රටින් ගෙන්වන ආර්ථිකයක් මේ රටේ බහුගිය කාල නිර්මාණය වෙලා තිබුණේ. ඒව අනිත් පැත්ත හරවන්න අවශ්‍යයි. අපි ආරාධනා කරනවා සල්ලි ටික එවන්න, අපි ආයෝජකන්ට එන්න කියලා කියමු. රටේ තත්ත්වය යහපත් වෙමින් තිබෙනවා. අපි අමාරු කාලයක් අපහසුයෙන් ගත කළා. මේ ලෝකය මේක අපේ රටේ විතරක් මේ ධර්ම තත්ත්වයට පත් වුණාට ලෝකේ සෑම රටකම ආර්ථික අවපාත ඇති වෙලා තියෙනවා. ලෝක වෙනදබුනේ තෙල් මිල ලෝක ඉහළම ගානට ගිහිල්ලා යුක්‍රේන තමයි වැඩිපුරම තිරිඟු පිටි හදන්නේ. ඔවුන්ට තිරිඟු පිටි ටික ගෙන්න ගන්න බෑ. දැන් ඉන්දියාවෙන් අප්‍රතියපනන තහනම් කරලා තියෙනවා. පිටිගයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම කරුණු කාරණා ලෝකයක් සමග බද්ධ වෙච්ච කාරණා. හැබැයි අපි මේ චෝදනා කරගෙන ඉඳලා වැඩක් නෑ. අපි සෑම කෙනෙකුටම ශ්‍රී ලංකේ ජාතිය හැටියට නැගී සිටීමේ ශක්තිය තියෙනවා. ඒක මොන දේශපාලන පක්ෂයේ තිබුණත් මේ රටේ ඒක ඉදිරි ගමන නවත්වන්නත් බෑ. අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක් එකතු වෙලා මේ පටු දේශපාලන විවේචන සෞඛ්‍යයට, අධ්‍යාපනයට, යටිතල පහසුකම් සෑම එකටම මේ කරන පටු දේශපාලන විවේචන අදවත් නවත්තලා දැන්
බණ්ඩාරගම ඉඳලා දිනපතා කොළඹට එනවා ඩියුටි. පෙට්‍රල් ලීටර් 20යි සුමාන්ට හම්බෙන්නේ. එවැනි අය හුඟක් ඉන්නවා. ඒගොල්ලන්ට බස් වල යන්න එන්න වෙනවා. වෙන වාහන නැහැ. ඒ වගේම ඔබතුමාලා අනිවාර්යයෙන් මොකක් හරි පියවරක් ගන්න.
කතා කරන්න යන්න.
බොහොම ස්තුතියි ගරුවන්තුමා. අද දවසේ ඇත්තරම මේ මේ ජර්මන් කල්තබන අවස්ථා විවාදයේදී කතා කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ප්‍රථමයෙන්ම ඊයේ දවසේ ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමි කර දුන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබපතන, ඒ වගේම ආසියානු කුසලානය මේ රටට දිනා ගන්න ශක්තිය හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තරුණ ක්‍රිකට් කණ්ඩායමක් මේ රටේ ක්‍රිකට් බොහොම ඉදිරියට අරගෙන යන අපිට පේනවා. ඉතින් ඒ වගේම තමයි මේ රටේ දේශපාලනයේත් තරුණ පිරිසකට බාර දෙන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. මොකද මේ තරුණ පිරිසට තමයි පුළුවන් මේ මේ වෙනස් වෙනස් විදිහේ අලුත් ගමනක් ඉදිරියට යන්න පුළුවන්. ඒ ක්‍රිකට් කණ්ඩායම වගේම මේ දේශපාලනයත් තරුණ කණ්ඩායමකට ඉදිරි අනාගතයේදී බාර දෙන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අද මන්දපෝෂණය ගැන කතා කරන මේ අවස්ථාවේදී මම මගේ දිස්ත්‍රික්කයේ වෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ උදාහරණයක් හරියට අරන් කතා කරන්න කැමතියි. අනෙකුත් දිස්ත්‍රික්කවලත් මේ වගේ අවස්ථාවල් තියෙන්න පුළුවන්. අපේ දිස්ත්‍රික්කයේ ගත්තම අවුරුදු 5කට අඩු ළමයි 55000කට කිට් වෙන ඉන්නවා. මේ 55000න් 10%කට කිට් වෙන දරුවන්ට ඇත්තරම මන්ද පෝෂණය හෝ පෝෂණ ඌනතාවයක් තියෙනවා කියන එක අපේ RDHS මහත්තයා ડોક્ટર සුගුණන් මහත්තයා මේ ළඟදී කරපු සමීක්ෂණයක් හරහා හොයාගෙන තියෙනවා. ඉතින් මේකෙන් ඊට අමතරව 11000ක් ගැබනි මාතාවන් ඉන්නවා. ඉතින් ගත්තම ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 2021 නොවැම්බර් මාසේ 10%ක් වශයෙන් තිබ්බ 10%ක් වශයෙන් තිබ්බ මේ මන්ද පෝෂණ ප්‍රතිශතය, මේ පෝෂණ ඌනතාව ප්‍රතිශතය 2022 අගෝස්තු වෙනකොට 17%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දරුවෙක්ගේ මොළයේ වර්ධනය මම හිතන්නේ අපේ මට පෙර කතා කරපු ડોક્ટર රමේෂ් පතිරණ මහත්මයා තියෙනවා. එතුමා වෛද්‍යවරයෙක් කෙනෙක් දන්නවා. සාමාන්‍යයෙන් දරුවෙක්ගේ මම හිතන්නේ මොළයේ වර්ධනය වැඩිපුර වෙන්නේ ගර්භණී ප්‍රෙග්නන්ට් කාලයේ සහ ඊට පස්සේ අවුරුදු 2-3 ඇතුළත කියන එක වෛද්‍යවරු කියලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ දිස්ත්‍රික්කේ ගත්තම ප්‍රෙග්නන්ට් මදර්ස්ලාගේ බර, ඒ වෙයිට් ගේන් එක පවා අඩු වෙලා තියෙන එක අපිට අපේ RDHS හරහා අපිට දැනගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දරුවෙක්ට සාමාන්‍යයෙන් මිඩ් ඩේ මීල්ස්, ඒ කියන්නේ පෝෂණයේ මදි කියන දරුවන් හොයාගෙන ඒ පෝෂණයේ අඩුපුර අඩුවෙන් තියෙන ප්‍රදේශ හොයාගෙන මිඩ් ඩේ මීල්ස් දවල් ආහාර ඒ දරුවන්ට ලබා දෙන වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඒ ආහාර වලට ලබා දෙන රුපියල් 30යි. දැන් ඒක රුපියල් 60ට වැඩි කරලා තියෙනවා. හැබැයි මම මේ වේතර දාල නිදාරේ ගහුවම දැන් කොහොමද බිත්තරයක් 50ක් වෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් තනකොළ තමයි රුපියල් 60කට වගේ දැන් වෙලාවක දෙන්න තියෙන්නේ. ඒ රුපියල් 60ත් පළාත් සභාව හරහා මේ පාසල් වල ලැබෙන්නේ නැහැ. ඉතින් දරුවන්ට ඒ කන්න බොන්න ලැබෙන්නේ නැති සත්‍යය තියෙනවා. ඉතින් මේක නිසා මේ ඉතාමත්ම වැදගත් යෝජනාවක් ගෙනත් තියෙන්නේ. මේ සියලු දෙයකටම මුල, මේ සියලු දෙයකටම මුල ලෝකේ දැන් අපි දන්න මේවා කතා කරලා ලංකාවේ ජනතාව දේශපාලනඥයන්ට වඩා දන්නවා ඇයි මේ ආර්ථික අර්බුදයට කවුද වග කියන්න ඕනේ කියලා. හැබැයි නැවත වාරයක් අපිට ඒක මතක් කරලා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද මේ දේවල් වලට වග කිය යුතු පුද්ගලයන් මේ දේවල් මේ තත්ත්වෙ මේ ලංකාවේ ආර්ථිකය කඩාවැටීම තුළින් මේ ලංකාවේ මිනිස්සුන්ට බන්ධ පෝෂණය වෙන තත්ත්වෙට ගෙනාපු පුද්ගලෙයින්, ඒකට වග කිය යුතු පුද්ගලෙයින් නැවත වාරයක් අලුත් දේශපාලන නාට්‍යයක් පටන් අරන් තියෙනවා. පහුගිය සතියේදී මම ලංකාවේ හිටියේ මම දැක්ක නිවුස් එකේදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දේශපාලන අර්බුදය ඇති කරන්න ප්‍රධාන වශයෙන් පෙළගෙල හිටපු කට්ටිය මම දැක්ක අලුතෙන් පක්ෂයක් පටන් අරන් දෙන උත්තර ලංකා සභාගායද මොනවද කියලා ගායක් සුප්‍රීම් ශ්‍රී ලංකා මොකද්ද කෝඇලිසන් හොඳට තියෙයි. දැන් මේ සියලු දේටම වග කියන්නේ වෙන සෙට් එකම එතන බලද්දි ඉදිරි පෙළ හිටපු නායකයා උපනායකයෝ ඔක්කොම ටික නායකයා මොනවද කිව්වේ? මහතීර් මොහමඩුයි ලීකොන් වී ඇවිල්ලා මේ රට හදනවා කිව්වා. දැන් කියන නායකයා විවේකී අරගෙන මේ යාගේ මුණුබුරත් එක්ක ඉන්න කියපු නිසා තමයි මේ රට මේ තත්ත්වය තුනේ. ඒතොර එදා දැනගෙන හිටියේ නැද්ද මේක? ඊට පස්සේ ගත්තොත් එමේ ඒකේ ලේකම්වරයා මොනවාද කඩුවකුත් අරගෙන සිංහලයේ කියාගෙන ගිහපු ලේකම්වරයා ඉන්දියාවෙන් ආයතන ඇවිල්ලා මේ රට අස්ථාවරන රෝ ඒජන්ට් උන කියපු මිනිස්සයා ලේකම්ද මොකද්ද? ඊට අමතර ડોક્ટર සාෆි කියලා වඳපෙති කෙනා පෙක්කන තව උපලේකම් කෙනෙක්. IMF එකට ගියොත් එම රට විනාශ වෙනවා කියලා කියපු එක්කන තවත් උපසභාපතිවරයෙක්. මම මේක කිව්වා ක්‍රිකට් කණ්ඩායම තරුණ පිරිසකට බාර දුන්නා වගේ මේ දේශපාලනයේ තරුණ පිරිසකට බාර දෙන්න. මේ වගේ නාටකයෝ ඩ්‍රාමාකාරයෝ බොරුකාරයෝ නැවත වාරයක් මේ ලංකාවේ ජනතාව විශ්වාස කරන්න එපා. ඒකයි කියන්නේ මේ මන්ද පෝෂණයනේ මේ රටේ තියෙන සියලු ප්‍රශ්න වලට රාජපක්ෂවරු කොච්චර වගේ කියන්නද ඊට වඩා මේගොල්ලෝ වගේ කියන්නනේ. මොකද කිසිම දෙයක් නැති මිනිස්සු පුම්බල චරිත කරපු මිනිස්සු මේගොල්ලන්. දැන් මේ අලුත් සෙල්ලමකට මේ ලෑසින. ඒක නිසා රටේ ජනතාව මම කියන්නේ මේ ක්‍රිකට් කණ්ඩායම අද හොඳට ගන්න තරුණ පිරිසකට බාර දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ කට්ටිය අතුගාලා දාන්න. මේ දේශපාලනේ මේ කට්ටිය අතුගාලා දාන්න කියන ඉල්ලීම තමයි මම ජනතාවගෙන් මම හිතන්නේ ඒක කොච්චර උත්සාහයක් කරත් ඒක අනිවාර්යයෙන් වෙනවා. ඒක අලුතෙන් අතුගාන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන් මේක ඉදිරි වැතිවරණයක් වෙනකොට මම හිතන්නේ ඒක සිදුවේ. හැබැයි මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ රටේ ජනාධිපතිවරයාට කියන්න ඕනේ දැන් ගෝඨාභය මහත්තයා ලංකාවට ඇවිල්ලා තිනවා. මහින්ද සුළඟ ගිනා වගේ ගෝඨා සුළඟ කෙලෙක්කුත් පටන් ගනී. එකතකින් ඇත්තටම හොඳ වෙලාවට ගෝඨාභය මහත්තයා ලංකාරාවේ නැත්තම් කොහේ හරි හැංගිලා ඉන්නව නැත්තම් බාන්න අපේ රට විරුව මේ රටේ රටේ රණ විරුව ලංකාවේ හිටියනම් මේ තත්ත්වෙ ඉන්නේ නැහැ කියලා ගෝඨ සුලංග මේරට හදලා දැන් මෙයා ගෙදර ආපු නිසා දැන් කොහොම හරි ඉතින් බෑනේ දැන් ලංකාවේ ඇවිල්ලා අලුතෙන් මොන හරි එකක් පටන් ගන්න උත්සාහ කළා ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න තියෙන්නේ ඉතාලම පරිස්සමෙන් ඉන්න මොකද නැත්තම් ඔබතුමාටත් අලුතෙන් මොන හරි දාපහු මොන හරි වැඩක් වෙයි එමෙතේ ඒ වගේම තමයි බාන්න අද රුපියල් 30ක් 60ක් කන්න බොන්න නැතුව ළමයි ඉන්නකොට ඊයේ දිවයින පත්‍රයේ මුල් පිටුව 2022 සැප්තැම්බර් මාස 6 වෙනි අඟහරුවාදා දිවයින පත්‍රයේ මැති ඇමතිවරු ගිනිගත් දේපත දේපල වලට තක්සේරුව ඩබල් කරගනිති එකගේ දෙක කරලා තක්සේරු නිලධාරී අසරණ දෙති නොතිබුණු වටිනා බාණ්ඩ ඇතුළත් ලයිස්සු හදලා දැන් මේ රටේ රුපියල් 30ක් රුපියල් 30ක් අවුරුදු 5ට අඩු ළමයිට කන්න බොන්න දෙන්නේ නැති රට පිටරයක් 50ට යන එක දෙන්න බැරි රට. ඒකේ දෙවනි පිටුවේ තියෙනවා තමන්ට සිදු වූ අලාභයේ කෝටි 100කට අධිකට බවට ඉදිරිපත් කර වාර්තා ඉදිරිපත් කරමින් වන්දි මුදල් ලබාගෙන එක්තරා දේශපාලත්වයක කටයුතු කරන. ඉතින් ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි ඔබතුමාගේ අපේ අපේ අපි මේ ස්පීකර්ස් පැනල් එකේ ඉන්න නිසා කතානායකතුමාගෙන් අපි ඉල්ලීමක් කරමු කවුද මේ කෝටි 100ක් කියපු දේශපාලත්වය කියලා මේ පාර්ලිමේන්තුවට කියන්න. කෝටි 100ක මුදලක් එකතු කරගන්නවා කියන්නේ එයා මොකද්ද කරපු බිස්නස් එක? එයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළා දිනවද? කෝටි 100ක දේපල නම් කොහෙන්ද යට ඒ සල්ලි ආවේ? ඉතින් මේවගෙන අපි රටේ ජනතාවට අපි ඊටම අනිවාර්යෙන් අපි පැහැදිලි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඇත්ත වශයෙන්ම අපි දිගින් දිගටම මේ ගැටලු ගැන අපි කතා කරගෙන යනවා විසඳුම් අවශ්‍යයි. විසඳුම් තියෙනවා කියලා අපි දිගින් දිගටම කියනවා. මම පහුගිය සති තුන ඇතුළත ලංකාවෙන් පිට විදේශ රටවල් කීපයක මම කාලය ගත කරා. ඒ රටවල් වලින් දෙමළ ප්‍රජාව අපි හම්බුණා. ඒ රටවල් වලින් දේශපාලත් නියෝජනේ හම්බුණා. ඒ සියලු දෙනාම කියලා බාන්න අද ලෝකේ දිනු වෙච්ච රටවල් බාන්න. ලෝකේ ඕස්ට්‍රේලියාව වේවා ඇමරිකාව වේවා ස්විට්සර්ලන්තය වේවා ජර්මනිය වේවා මේ සියලු රටවල් වල බලය බෙදා ගැනීම තුළින් තමයි රටවල් දිනු කරලා තියෙන්නේ. අද සෙන්ට්‍රලයිස් මැද මධ්‍යම සෙන්ට්‍රලයිස් සෙන්ට්‍රල් එකේ තියාගෙන සියලු බලතල පවර්ස් කිසිම පවර් එකක් නැහැ පළාත් සභාව වලටවත් ප්‍රාදේශ සභාව වලටවත්. ඒ ප්‍රදේශ ඒ සමහර ප්‍රාදේශීය සභාව වලට පොලිස් බලතල තියෙනවා. ඒ සමහර ප්‍රාදේශීය සභාව වලින් තමයි ඒ ප්‍රාදේශ සභා සීමා තුළ පොලිසිය කටයුතු කරන්නේ. පොලිස් කියන්නේ ට්‍රැෆික් පොලිස් මහලොකු පොලිසියක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ බලය බෙදා දෙන්න ඕනේ. මේ රට ඉදිරියට ගෙනියනවා නම් විදේශ ආධාර ගන්න පුළුවන්. ඩයස්පෝරා උදව් ගන්න ප්‍රති මේ බලය බෙදා දීම ඉතාමත්ම වැදගත් කියන එක විශේෂයෙන්ම කියන්නේ. ඒ වගේම තමයි අද දවසේදී මම දෙමළ භාෂාවෙන් යම්කිසි වචන ස්වල්පයක් කියන්න ඕනේ. අන්මේලේ නான் கடந்த 2-3 வாரங்களாக இலங்கையை விட்டு வெளியிலே பல நாடுகளிலே பல முக்கியமான சந்திப்புகளை நான் நடத்திருந்தேன். அதே போல தான் ஒரு சில ஒரு பல்கலைக்கழகத்திலே கூட எனக்கான ஒரு 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 ஸ்காலர்ஷிப் ஒன்றினூடாக ஒரு படிப்பு தொடர்பான ஒரு விடயத்துக்கு நான் சென்றிருந்தேன். அந்த நேரத்தில் நான் கலந்து கொண்டிருக்கும் பொழுது பல நாடுகளிலே தமிழர்கள் தமிழ் நிபுணராக இருந்து இன்று சிறந்த முதலீடுகளை செய்து ஒரு தொழிலதிபராக இருக்கும் அவர்கள் கோடி என்று இலங்கையிலே மொத்த கடலிலே ஒரு 10 வீதத்தை அடைக்கக்கூடியவர்கள் கூட சந்திக்கக்கூடிய வசதி கிடைத்தது. ஆனா இவர்கள் பலர் இன்று அரசியலிலே நேரடியாக தொடர்பு இல்லாதவர்கள். இன்று பல புலம்பெயர்ந்த தேசத்திலே டயஸ்போரா அமைப்புகள் இருந்தாலும் கூட இதிலே இந்த நான் சொல்லப்படும் இந்த சில நிபுணர்கள் எந்த அமைப்பிலேயும் இல்லை, எந்த அரசியலிலேயும் ஈடுபாடு இல்லை. ஏனென்று சொன்னால் அவர்களோடு சேர்ந்து அரசியல் செய்யக்கூடிய ஒரு அணியினர் அவர்களுக்கு கடந்த ஒரு சில வாரம் வரைக்கும் கிடைக்கவில்லை என்ற செய்தியை சொல்லியிருந்தார்கள். எங்களுடைய 2009 முதல் பல அறிவாளிகள் சொன்ன விடயம் தமிழருடைய பலம் தமிழ் இலங்கையிலே இருந்து வெளியிலே சென்று வாழும் தமிழர்கள் தான். இன்று 10 லட்சத்துக்கு அதிகமானவர் இருக்கிறார்கள். அவர்கள் எல்லாம் ஒன்றிணைத்து நாங்கள் ஒரு அவர்களுக்கும் பொருந்தக்கூடிய அவர்களோடு சேர்ந்து அரசியல் செய்யக்கூடிய ஒரு சூழலை நாங்கள் அமைப்போம். அதனால் மிக விரைவாக நான் அதை அமைக்கிறதுக்கான சில வேலைத்திட்டங்களை ஆரம்பிப்பேன். உண்மையிலே எதிர்வரும் காலங்களிலே அரசியலிலே எந்த தொடர்பும் இல்லாதவர்கள் இன்று எங்களுக்கு டயஸ்போரா அமைப்பிலே பலர் இருக்கிறார்கள். அவர்கள் அனைவரும் அரசியலில் தொடர்பு உள்ளவர்கள். ஆனால் அரசியலிலே எந்த தொடர்பும் இல்லாமல் 2nd தலைமுறை 20 வயது 30 வயது சேர்ந்த டாக்டர்ஸ் என்ஜினியர்ஸ் எத்தனையோ பேர் இருக்கிறாங்க. அவர்களும் கூட எங்களுடைய இலங்கையிலே இந்த அரசியல் தீர்வுன்றது தமிழருக்கான அரசியல் அதிகாரத்தை வழங்கும் பட்சத்திலே தமிழருடைய அரசியல் பிரச்சனை தீர்க்கும் பட்சத்திலே தாங்கள் முதலீடுகள் செய்ய தயார் என்று சொல்லியிருக்கிறார்கள். இன்று போசாத்து இல்லை என்று நாங்கள் பேசிக் கொண்டிருக்கிறோம். மட்டக்களப்பிலே போசாத்து இல்லாமல் இருக்கும் நிலைமை இன்று காலையில் எங்களுடைய ஆர்டிஎச்எஸ் டாக்டர் சுகுரன் அவர்கள் ஒரு கடிதத்தை தந்திருந்தார். ஒரு ப்ரொபோசல் தயார்படுத்தி தனியாருடாக அந்த போசாத்தை ஏற்படுத்த முயற்சியிருக்கிறார். இந்த உறவுகளை கூட இந்த வெளிநாட்டில் இருக்கும் நிபுணர்களை கூட நாங்கள் இந்த வேலைத்திட்டத்தை பயன்படுத்திக் கொள்ளலாம். ஆனால் அவர்கள் கேட்கும் விடயம் தமிழருடைய நிரந்தரமான அரசியல் தீர்வு, எங்களுடைய அரசியல் கைதிகளுடைய விடுதலை, எங்களுடைய காணாமாக்கப்பட்டவருடைய விசாரணைகள் ஆரம்பிக்கப்படணும். இவ்வாறு இருக்கும் பொழுது மட்டக்களப்பு மாவட்டத்திலே சாவக்கேடு தமிழ் மக்கள் விடுதலை புலிகள் கட்சியினுடைய சிவனேஸ்வரரை
சார்ந்த தமிழ் மக்கள் கரு சபாபத்துமணி கரு மந்திரிதுமா පත්තරයක් කරලාගෙන කියවනවා.
එතකොට එතකොට ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියනවාද එහෙම එහෙම කියවන්න පුරුවන්ද?
පොයින්ට් එක මොකද්ද?
ඒක මේ මන්ත්‍රීතුමා එහෙම ස්ටෑන්ඩින් ඕඩර්ස්
සම්බන්ධව ඔබතුමා කතා කරන්න.
ඔබතුමා නිකන් දන්නේ නැති ප්‍රශ්න දන්න ඔහොම දේවල් තියනවා නම් ගිහලා SG ගෙන් අහගන්න මගේ කාලේ නාස්ති ගන්න එතකොට. තියෙන්නේ තිනාඩි 10 වාඩිෙන්. වාඩිලා ඉන්නව අහගන්න. අහගෙන ඉන්න කියන ඒවා. தமிழ் மக்கள் விடுதலை புலிகள் கட்சியினுடைய மாநாடு அண்மையிலே மட்டக்களப்பு மாவட்டத்தை நடக்குது. இவ்வளவு பிரச்சனை இருக்கு மட்டக்களப்புலே. இன்று முரக்கட்டாஞ்சன பாடசாலை எத்தனையோ வருடங்களாக இராணுவத்தின் கையிலே இருக்கின்றது. இன்று கல்முனை வடக்கு பிரதேசம் தொடர்பாக பல பிரச்சனை போய் கொண்டிருக்கின்றது. இவ்வாறு இருக்கும் பொழுது தமிழ் மக்கள் விடுதலை புலிகள் கட்சியினுடைய தலைவர் தங்களுடைய கட்சியின் மாநாடை நடத்துவதற்கு நாமல் ராஜபக்ச அவர்களை மட்டக்களப்பு கொண்டிருக்கிறார். இன்று நாமல் ராஜபக்ச தன்னுடைய சொந்த மாவட்டத்திலே ஒரு மூலையிலே ஒளிச்சு கொண்டிருக்கிறார். தன்னுடைய தெற்குலே கூட ஒரு இடத்தையும் போகலாத நிலையில இருக்கிறார். அவ்வாறு இருக்கும் பொழுது ஒரு மர்டே
அமைத்து
Thank you. I'll wind up in a minute. ஒரு மர்டே அமைத்து அந்த மர்டேயிலே அவரை வைத்து அழகு பார்க்கும் அளவுக்கு மட்டக்களப்பு மக்களை தரம் குறைந்தவர்களாக தரம் குறைத்த சிவனேஸ்வரரை சிறந்த சந்திரகாந்த ரவீந்திரத்தை நான் வன்மையாக கண்டிக்கின்றேன். ஏனென்று சொன்னால் எங்களுடைய மாவட்ட விசாரணமா சொல்லணும் கல்முனை வடக்கு பிரதேசம் பிரதிநிதியாக இருக்கின்றதுதான். ஆனால் தமிழ் தேசிய கூட்டமைப்பு இல்லாவிட்டால் இன்று அம்பாறு மாவட்டத்துக்கு ஒரு பாராளுமன்ற பிரதித்துவமே கிடைத்திருக்காது. அம்பாறு மாவட்டம் கடந்த தேர்தலிலே ஒரு சிலரை தங்களுடைய தனிப்பட்ட அரசியல் நிகழ்ச்சியினருக்காக ஒரு சில மக்கள் தங்களுக்கு வாக்களித்து அவர்கள் பாராளுமன்றத்துக்கு அவர்களும் போகவில்லை. தமிழ் பிரதித்துவத்தை முழக்க வைத்தவர்கள். ஆனால் தமிழ் தேசிய கூட்டமைப்பு எங்களுடைய கருத்து ஒரே தேசிய பட்டியலில் நாங்கள் அம்பாறை வழங்கியிருக்கிறோம். நாங்கள் நிச்சயமாக கல்முனை வடக்கு பிரதேசம் தொடர்பாக நாங்கள் கடந்த காலத்தை செயல்பட்டது போல நாங்கள் செயல்படுவோம். அந்த அடிப்படையிலே எதிர்வரும் காலங்களில் தமிழர்களுக்கு ஒரு நிரந்தரமான அரசியல் தீர்வு கிடைக்கும் பட்சத்திலே போசாத்து உணவு தட்டுப்பாடு இல்லா உணவு இல்லாமல் கஷ்டப்படும் இந்த மக்கள் மட்டக்களப்பிலே வடகிழக்கிலே மட்டுமில்ல இலங்கையிலே இருக்கும் மக்கள் அனைவருக்கும் அந்த குழந்தைகளுக்கு போசாத்தை ஏற்படுத்த தமிழர்களால் முடியும். அதை செய்வதற்கு நீங்கள் நிரந்தரமான தமிழருடைய அரசியல் தீர்வை வழங்க வேண்டும். நன்றி.
தேங்க்யூ. ஆனபல் புல் கலப்பாத்தி, யூ ஹேவ் 8 மினிட்ஸ்.
ஓம் ஸ்துதி. முலாசனே ගරු මන්ත්‍රීතුමනි, අදන අද දවසේ වැඩගත්ම සාකච්ඡාවට බඳුන් විය යුත්තක් පිළිබඳ විවාදයක් කරන දවසේ කතාව ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කියන්න කැමති මේ සෞඛ්‍ය පෝෂණ ශාස්ත්‍රය පිළිබඳ ප්‍රචලිත ප්‍රකාශයකින් මම පටන් ගන්න කතාව. හිටපු අයර්ලන්ත ජනාධිපති මේරි රොබින්සන් විසින් කළ ප්‍රකාශයක්. කුසගින්නට මන්දපෝෂණයට හේතු වගේම පිළියම් සොයන්නට නම් අප කළ යුත්තේ අම්මා කෙනෙකුගේ දෙනෙතින් බලනවා වගේ. ඒ වගේම දුප්පත් ගම්මත තාත්ත කෙනෙක්ගේ, ගොවියෙක්ගේ, නගරබද පැල්පත් වාසියෙක්ගේ මානසිකත්වයෙන් මෙම ගැටලුව දිහා බැලීමයි. එහෙම කළොත් පමණයි මෙම තාක්ෂණික ගැටලුව මානසීය ගැටලුවක් විදියට අපිට දකින්න පුළුවන් වෙන්නේ. එහෙම දැක්කොත් විතරයි අපි මේ කුසගින්නට මන්දපෝෂණයට සමාජීය මානසික මුහුණුවරක් දීලා එකට පිළියම් සොයන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි කියන්න කනගාටුයි අද තත්ත්වය. යුනිසෙෆ් ආයතනයේ විසින් යුනිසෙෆ් අපිට මේ රටේ ලෝකයේ සෞඛ්‍ය මන්දපෝෂණය පිළිබඳ ඒ ආධාර සහ ඒ කාරණා ගැන කතා කරන ආයතනයේ විසින් අපේ රටේ 2016 ඒ මන්දපෝෂණය පිළිබඳ දත්ත පදනම් කරගෙන ඒ වගේම 2020-21-22 කාලය තුළ කොවිඩ් වසංගතය හරහා මේ රටේ ආර්ථික අර්බුදයකට මුහුණ පෑව ඒ වගේම අපේ රටේ ආර්ථික කළමනාකරණයේ ගැටලු තිබෙච්ච නිසා අපේ රටේ දරුණු ආර්ථික තත්ත්වයකට මුහුණ පාලා තියෙනවා. ඒ හරහා මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාවැටලා තියෙනවා, කෘෂිකර්ම ක්ෂේත්‍රය කඩාවැටලා තියෙනවා, ගමේ ඉන්න පෙදරේරුවට වඩු කාර්මිකයට ජනරල් කාර්මිකයකට රැකියාව අහිමි වෙලා තියෙනවා, රැකියාව ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා. ඒ වගේම ආහාර උද්ධමනය නිසා අපේ රටේ විශාල ආහාර අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ කාරණා ගැන මේ ආදායම් අහිමි වීම මේ කාරණා ගැන සලකලා මේ රටේ මන්දපෝෂණය පිළිබඳව යම් කිසි පුරෝකථනයක් යුනිසෙෆ් ආයතනය විසින් දීලා තිනවා. හැබැයි අපේ රටේ සෞඛ්‍ය ලේකම්වරයා මොකද්ද කියන්නේ? එතුමා කියනවා මේ රටේ කිසිම මන්දපෝෂණයක් නැහැ, මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ, මේ රටේ දරුවන්ගේ ඒ ගැටලුවක් නැහැ, ගර්භණී මාතාවන්ට ගැටලුවක් නැහැ, ඒක මේ රටේ මානසික ළමයින්ගේ මානසික සෞඛ්‍යයට ගැටලුවක් නැහැ කියලා. එහෙම තමයි අද සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශනයක උත් කරන්නේ. අපි දන්නවා. ඒ වගේම මට කනගාටුයි අපේ සහෝදර ඇමතුමා මේ සම්බන්ධව කටයුතු කියපු කාරණා ගැනත් මගේ පොඩි විවේචනයක් තියෙනවා. නිසා මම කියන්න කැමති අපිට මේ රටේ ආර්ථික විදියට අපි අධිතක්සේරුව අහුන්කන් නොදීම සහ අවබෝධය නොමැතිකම් උද්දච්චකම මේ සියල්ලත් එක්ක එකතු වෙලා මේ ආර්ථිකය අපේ වලට වැටෙනකම් අපි දැනගෙන හිටියේ නැහැ. වලට වැටිලත් කියන්න ගන්නවා මේ රටේ කිසිම ආර්ථික අර්බුදයක් නැහැ කියලා. හැබැයි අපි රට අපි බංකොලොත් භාවයට පත් වෙනකම් ඒ පිළිබඳ වගේ වගක් නැතුව හිටියා. මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ ඉන්න පුජ්‍යලයන් මේ ලේකම්වරු මේ රටේ බිම්මට්ටම ගැන අවබෝධයක් නැතුව මේ රටේ දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයකින් වෙනස් වෙන ඒ බිම්මට්ටම ගැන අවබෝධයක් නැතුව කටයුතු කිරීම ගැන කනගාටුව පත් වෙනවා. ඒ නිසා අපි එදා වගේ මද කියනවා. එදා ආර්ථික අර්බුදය මේ රටේ ඇති වෙනකන් ඒක වගේ වගක් නැතුව හිටපු මහා බැංකු අධිපතිවරු ඒ වගේ මුදල් අමාත්‍යවරු මුදල් ලේකම්වරු ඒ වගේම අර සියලු උපදෙස් දෙන අය ජනාධිපති ලේකම්තුමාගෙන්ද මේ රටේ මේ තත්ත්වයට වගකීම ගත යුතුයි. ඒ තත්ත්වයම තමයි අද මේ ආහාර අර්බුදයට ගැනත් ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි මේ අපේ දැන් තියෙන ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒකදී මං හිතනවා මේකෙන් වෙනස් වෙන්න ඕනේ අපි. වෙනස් විය යුතුයි. ඒ සඳහා අපි මේ රටේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. අර මේරි අපේ ජොන්සන් ආර හිටපු අයර්ලන්ත ජනාධිපතිතුමා කිව්වා වගේ බිමට බැහිය යුතුයි පොළොවට බැසිය යුතුයි ඒ අවබෝධ කරගත යුතුයි. නැතුව මේ ප්‍රශ්නට උත්තරේ අපිට ගේන්න බෑ. නිසා අපි කියනවා මේ රටේ අපේ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැය එතුමා 61,000ක් එක වේලක්වත් කන්නේ නැති මිනිස්සු පිළිබඳව සඳහනක් කරා. ඒකට 10,000 ගානේ මාසෙකට 10,000 ගානේ මාස හතරකට දෙනවායි කියලා. හැබැයි අද වෙනකොට එක වේල කන මිනිසු ගැන සඳහනක් ඒ අයවැයේ නැහැ. දෙවේල කන මිනිසු ගැන සඳහනක් ඒ අයවැයේ නැහැ. ඒ අයවැයේ නැහැ. ඒ කන බත්පතේ පෝෂණය පිළිබඳ සඳහනක් නැහැ. අපි ඒ ගැන සලකා බැලිය යුතුමයි. නමුත් අද රුපියල් 400ට ගත්ත මාළු කිලෝ එක අද කන්න වෙන්නේ රුපියල් 2500 3000ට. කී දෙනෙකුට මේක පුළුවන්ද මේ මිලදී ගැනීම කරන්න? ඒ නිසා අපි මේ රටේ ආර්ථිකය අහිමි වෙලා මේ තත්ත්වයට පත් වෙනකොට මේ මන්දපෝෂණය උග්‍ර තත්ත්වයට පත් වෙන්නේ නැද්ද? ඒකයි ඒ පුරෝකතනයේ තියෙන යුනිසෙෆ් ආයතනය. යුනිසෙෆ් ආයතනය අපිට මේ අපෙන් ආධාර හිමි වෙන එක නවත්තන ආයතනයක් නෙමෙයි. අපිට ආධාර දෙන්න ලෝකෙට මේ කාරණා කියලා ලෝකෙට මේ සෞඛ්‍ය සෞඛ්‍ය සඳහා ළමා මන්දපෝෂණය සඳහා ආහාර අර්බුදය සඳහා ආධාර දෙන උනන්දු කරන ආයතනයක්. ඒ නිසා අපි ඔවුන්ගේ කාරණිය ගැන සද්භාවයෙන් සැලකිය යුතුයි. ඒකට මේ වාද විවාද කළා නිකන් ඒ මිනිසුන්ගේ හිතත් රිදවලා අපේ රටේ ප්‍රශ්නයක් නැති තත්ත්වයට පත් කළා දෙන ආධාර ටිකක් නැති කරන තත්ත්වයට පත් වෙන්නේ නෙවෙයි. ඒ නිසා අපි මම කියන්න කැමති පහුගිය අවුරුදු දෙකේ ඒ ආර්ථිකයට කරපු වැඩේ මේ ළමා පෝෂණයට සෞඛ්‍යයට කරන්න යන්න එපා. අපේ රටේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ ඉතාමත් ඉහළ මට්ටමේ තියෙනවා. ඒ සෞඛ්‍ය දර්ශක ඉහළ මට්ටමට ගේන්න අවුරුදු ගාණක් තිස්සේ වෛද්‍යවරු මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කර කැපවීම විනාශ කරන්න එපා. අවම මුදලකින් හොඳම සෞඛ්‍යයක් ගේන්න ඇමරිකාවේ තත්ත්වයට එංගලන්තයේ තත්ත්වයට සංසන්දනය කරන්න පුළුවන් සෞඛ්‍යයක් අද රටේ තියෙනවා. ඒ වගේම හොඳ ප්‍රාථමික සෞඛ්‍යයක් අපේ රටේ තියෙනවා. මේක විනාශ කරන්න හදන්න එපා. ඒ නිසා අපි මේක එකතු වෙලා අපි ගොඩනගමු. ඒ සඳහා මම ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සඳහා අපේ මුදල් පිළිබඳව ආර්ථිකය පිළිබඳව කාර්ක සභා කීපයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. තුනක් කෝපා පබ්ලික් ෆයිනන්ස්. නමුත් ආහාර සෞඛ්‍ය පෝෂණය සම්බන්ධව අනිවාර්යයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධව කාර්ක සභාවක් තිබිය යුතුයි. ඒ කාර්ක සභාවක් හදන්න අපේ විපක්ෂය එවගේ ආණ්ඩු පක්ෂය එකතු වෙලා මේ සියලු මන්ත්‍රීවරු එකතු වෙලා මේ කාර්ක සභාවක් හදන්න කටයුතු කළ යුතුයි. මොකද අපේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට පළාතෙන් පළාතට මේ සෞඛ්‍ය ගැටලුව මේ පෝෂණ ගැටලුව පිළිබඳ වෙනස්කම් තියෙනවා. අද කොළඹ හතේ කුරුඳුවත්තේ තියෙන ගැටලුව නෙවෙයි හම්බන්තොට තියෙන්නේ. හම්බන්තොට තියෙන ගැටලුව නෙවෙයි අම්පාරේ තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳ අවබෝධයෙන් සියලුම දිස්ත්‍රික්ක
නියෝජිතයන්ට
පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් මේ සෞඛ්‍ය පෝෂණ ගැටලුව සම්බන්ධයෙන් මේ ස්ථාපිත විය යුතුයි. ඒ සම්බන්ධව කටයුතු කළ යුතුයි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්න කැමති ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි මේ ආර්ථික ගැටලුව පිළිබඳ අපි දවස් දෙකක් තිස්සේ මේ විවාද කරනවා. අද දවසෙන් පස්සේ මේ ආර්ථික මේ පෝෂණ ගැටලුවක් නැtei කියලා ගෙදර ගිහිල්ලා උඩ බලාගෙන ඉන්නා වගේ වැඩක් වේවිද කියලාත් මට සැකයක් තියෙනවා. මොකද මේ විතර කතා කරන කතා ඇහුවට පස්සේ ඒ ගැටලුවක් නැහැ කියලා ආණ්ඩු පක්ෂයෙන් කියනවා, ගැටලුවක් තියෙනවායි කියලා විපක්ෂයෙන් කියනවා. අපි දවස් දෙකක් විවාද කළා මේ රටේ මහජනතාවගේ මුදල් වියදම් කළ මේ පාර්ලිමේන්තුව රැස්සලා අපි ගෙදර ගිහිල්ලා ගැටලුවක් නැති ගන්නට ඉන්නවා. ඒ විදිහට තමයි අපි ආර්ථික ගැටලුව ගැන දවස් දෙක තුනක් අපි මේ විවාද කළා. ඒ ආණ්ඩු පක්ෂයෙන් අපි ඉන්න කොට කිව්වා ගැටලුවක් නැහැ කියලා, විපක්ෂයෙන් ගෝ ගැටලුවක් තියෙනවා කියලා. අද වෙනකොට රට බංගලොත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ தত্ত্বය මේ පෝෂණ ගැටලුවට දෙන්න එපා කියලා ඉල්ලීම මම ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලනවා. අපේ මේක හේතුව තමයි මේ රටේ අනාගතය රඳාපවතින්නේ ළමා සෞඛ්‍ය, ළමා මානසික தত্ত্বය, මානසික සෞඛ්‍ය පිළිබඳ නිසා මේ රටේ අනාගතය පවතින්නේ, මේ රටේ අධ්‍යාපනය පවතින්නේ මේ 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 පෝෂණ ගැටලුවත් එක්ක. නිසා මේ පෝෂණ ගැටලුව සම්බන්ධයෙන් අපි අධිතක්සේරුවට යන්නේ නැතුව, උද්දච්චකමක් නැතුව ඇත්ත தত্ত্বය අවබෝධ කරගෙන මේකට නිසි පිළියම් යොදන தত্ত্বයකට අපි පත් කරමු. ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳව මම ඇති කරන්නේ කියලා ගරු කතානායකතුමාගෙන් වගේම ගරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම
ස්තුතියි. ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා. ගරු ඩීබී හේරත් මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි. මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඊයේ ඉඳලා අද දක්වා ළමා මන්ද පෝෂණය පිළිබඳව මේ සභාවේ කතා කරා. විශාල මුදලක් වියදම් කරමින් කතා කරන එකේ ප්‍රතිඵලයක් රටට එකතු වෙනවද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම ළමා මන්ද පෝෂණය පිළිබඳව කතා කරනකොට අපේ රටේ ළමයෙන් ගත්තහම අර සිංහල භාෂාව උගන්වනකොට කියන්නේ ළමයා සර්වනාමිකයි කියලා. ඒතර ළමයා දේශපාලනයක් නෑ ඌට. ළමයාට ජාතියක් ආගමක් නෑ. ඊළඟට ළමයා කියන්නේ පොදු වස්තුවක්. එහෙම හිතන්න ඕනේ වැඩිහිටි අපි ඊයේ ඉඳලා මේ පාර්ලිමේන්තුවේ කරන කතා දිහා අහපුවාම ළමයා තේමා කරගෙන අපි කතා කරන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික උමනාවල්. ඉතින් ඒක පිළිබඳව ළමයින්ට ලබා දෙන පූර්වාදර්ශය මේ පාර්ලිමේන්තුව තුළින් ලබා දෙනවද කියන එක අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ජාතික පුවත්පත්වල පෙරේද සඳහන් වෙලා තිබිච්ච කාරණාව, ඒ වගේම අද මේ විවාදයට ලක්වෙච්ච මාතෘකාව 2016 වසරේ තොරතුරු පදනම් කරගෙන 2021 කරන්න තිබිච්ච සමීක්ෂණය නොකර උපකල්පනයක් මත ළමා මන්ද පෝෂණය අතින් අපි ඉන්නේ ලෝකේ 6 තැන කියලා සඳහන් කරපු කාරණාව තමයි පදනම් වෙන්නේ. දැන් එතනම සත්‍ය විකෘති වෙලා තියෙනවයි කියන එක ප්‍රොමේස් පතිර නැමැතිතුමා විග්‍රහ කරපු හින්දා මම ඒ පිළිබඳව කතා කරන්න දහස් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මන්ද පෝෂණය පිළිබඳව කතා කරනකොට, ළමයින් පිළිබඳව කතා කරනකොට මූලික හරය වෙන්න ඕන මනුස්සකම. දැන් මේ ළමයින් ගත්තාම පොදු වස්තුවක් නම් ළමයින් පිළිබඳව අපි පෙනී හිටිනවා නම් පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් සිය යුතුකම ඉටු කරනවා නම් මෙතන පාට පක්ෂවලට වඩා ජාති ආගම්වලට වඩා අපිට මූලික වෙන්න ඕන ළමයා. දැන් මේ ළමයා උපද්දන්නේ මව දස මාසයක් කුසේ තියාගෙන ඒ කාල වකවානු තුළ තමයි අපි මූලිකත්වය දෙන්න ඕනේ. මේ මව රැක බලා ගැනීම, මේ දරුවා බිහි කරන්න ඉන්න මව ඇයට අවශ්‍ය ආහාර ටික දෙන්න, ඇයට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ටික දෙන්න අපි කොච්චරක් දුරට උත්සුක වෙනවද? දැන් අපේ රටේ තියෙනවා සායන මධ්‍යස්ථාන. අපේ වෛද්‍යවරු සෞඛ්‍ය සේවයේ නිලධාරීන් මේ අම්මාවරු කැඳවලා ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න විදිහට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා, උපදේශ ලබා දෙනවා. රජයක් හැටියට හැමදාම බලයට පත්වෙච්ච රජයන් මවුවරන්ගේ සෞඛ්‍යය පිළිබඳ උනන්දු වෙනවා. තර මේක තමයි විය යුතු කාරණාව. ඊගාවට මම දරුවා මේ ලෝකෙට බිහි කරාපුවාම අපි කිරි ටික දෙන්නේ අම්මා. දැන් අපේ වෛද්‍යවරු කියන පළවෙනි මාස හතරේ දරුවන්ට මව් කිරි දෙන්න ඕනේ කියලා. දැන් මේ කාරණාව නිසි විදිහට ඉටු වෙනවද? අම්මලගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහුනොත් දරුවන්ට නිසි විදිහට මව් කිරි ටික හම්බෙන්නේ නැහැ. මේ නිසා අපි මේ දරුවන්ගේ මන්ද පෝෂණය ගැන කතා කරනකොට අපි ප්‍රමුඛස්ත දෙන්න ඕන දරුවන්ට වගේම මව්වරුන්ට. දැන් මේ කාරණාවත් එක්ක අපි කොච්චරක් දුරට සමපාත වෙනවද කියන ගැටලුව අපිට තියෙනවා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, යුනිසෙෆ් වාර්තාව අනුව අපි ලෝකෙම 6 වෙනි තැනට ගියත් සමස්ත සෞඛ්‍ය ක්‍රියාවලිය තුළ අපි 57 වෙනි තැන ඉන්නවා කියලා ඒ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඊළඟට සෞඛ්‍ය ආයතන අපි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ලංකාවේ මේ පාසල් යන වයසේ දරුවන්ගේ ඒ සෞඛ්‍ය සම්පන්න බව නිරීක්ෂණය කරාපුවාම මේ ප්‍රතිඵලය හාත්පසින් වෙනස් වෙලා තියෙනවා. මේ තත්ත්වයත් එක ගත්තහම මේ කතා කර විවාදයේ පවත්වනකොට මූලික පදනමම සම්පූර්ණයෙන්ම විකෘතියක්. ඒ කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මෙතෙන් ආපුවාම හුඟක් දෙනේ දැන් කතා කරන්නේ මේ දරුවන්ගේ මන්ද පෝෂණය දුරු කරන්න නෙවෙයි, හුදෙක් දේශපාලන අරමුණු වෙනුවෙන් කතා කරා. දැන් අපි මතක් කරන්න ඕන විශේෂයෙන් මේ සෞඛ්‍ය සම්පන්න බව පරිපූර්ණ වෙච්ච දරුවෙකුට දෙමාපියන්ගේ රැකවරණ අවශ්‍යයි. ඊගවට සෞඛ්‍ය අමාත්‍යාංශේ, ඊගවට අධ්‍යාපන අමාත්‍යාංශේ, කෘෂිකර්ම අමාත්‍යාංශේ, ඒ වගේම සමාජ සේවා අමාත්‍යාංශේ, මේ වගේ රාජ්‍ය ආයතන ගණනාවකේ දායකත්වය තියෙන්න ඕනේ. අද මේ රටේම මාධ්‍යවල සඳහන් වෙලා තියෙනවා ආහාර අර්බුදය උග්‍රයි. ඒකෙත් අපි හුඟක් පහළ තලයකට ඇවිල්ලා තියෙනවා කියලා විග්‍රහ කරනවා. ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් වලටත් වඩා පහළ මට්ටමකට අපි සංඛ්‍යාලයක ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි ආහාර පරිභෝජනයයි මේ මන්ද පෝෂණය කියන එක සමපාතයි ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි. ආහාර ටික හම්බෙනව නම් දරුවට, බෙහෙත් ටික හම්බෙනව නම් දරුවට, සෞඛ්‍ය සම්පන්නව ජීවත් කරවන තැනට ගෙනියනවා නම් එතන මේ කාරණා දෙකම එකට ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා ආහාර අර්බුදය කියන කාරණාවට අපි විසඳුමක් දෙන්න ඕන. මේ වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා, ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය වෙනම එකතු වෙලා කතා කරා. අපි වගකීමෙන් කියන්නේ මේක. එතනදී ජනාධිපතිතුමා කිව්වේ මේ රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ටික බෙදාගෙන ඒ ස්ථානවල රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ගමේ ග්‍රාම නිලධාරීතුමා ඇතුළු ක්ෂේත්‍රීය නිලධාරීන් 4-5 දෙනෙක් ඉන්නවා. ඒ ඇත්ත එක ගැටෙක්ව කරලා මේ ප්‍රශ්නේ විසඳුමක් දෙන්න එකතු වෙමු. රටේ ආර්ථිකයට වටිනාකමක් දෙන්න, නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ තැනකට ගේන්න අවශ්‍ය පදනම් හදන්න ඕන. ඒක හදන ක්‍රියාවලියට අපි එකතු වෙන්න ඕන. පාර්ලිමේන්තුවට ඇවිල්ලා දෙපැත්තට බෙදිලා එකිනෙකාට ඇඟිල්ල දෙක් කරලා මේ අහවල්ලු තමයි මේක වැරදිකාරයා කියනවට වඩා අපි මහපොළොවට බැහැලා සමාජයට ගිහිල්ලා මහජනතාවගේ යුතුකම ඉටු කරන්න මැදිහත් වෙනවන කොච්චර වටිනවද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපිට පුළුවන් මේක සම්බන්ධීකරණය කරන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය මේකට උදව් කරන්න ලෑස්ති. ඒ විදිහට රටේ නිෂ්පාදන ක්‍රියාවලියකට ගියොත් අපිට පුළුවන් වෙනවා මේක නිවැරදි කරන්න. දැන් අපි උදාහරණයක් ගත්තොත් කොවිඩ් වවුදුර තියෙන කාලෙදී සංඛ්‍යාලේඛන විමර්ශනය කරලා බලනකොට අපිට පැහැදිලිව පේනවා අපේ රටේ දරුවන්ගේ මන්ද පෝෂණය අඩු වෙලා තියෙනවා. එයි ඒ කාල වකවානු තුළ අපේ ජනතාව පාරට බැස්සනේ ගෙදර ඉඳගෙන නිෂ්පාදන ක්‍රියාවලියකට එකතු වුණා. එළවලු ටික, පළතුරු ටික, ගෙදර ආහාර පරිභෝජනය ගෙදර තුලින්ම නිර්මාණය කරගත්තා. පාරට ගිහිල්ලා අඩබල් වලින් ආහාර ගත්තේ නෑ. මෙන්න මේ නිසා අපේ රටේම අපිම අපේ මේ සංඛ්‍යාලේඛන විමර්ශනය කරනකොට අපිට උදාහරණ අරගෙන දෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් සමහර දරුවෝ ඉන්නෝ මොලාසනාරුරු ගරු සභාපතිතුමනි, අපි මන්ද පෝෂණය ගැන කතා කරන අධිපෝෂිත දරුවොත් නැද්ද? අම්මලා
ඔබතුමාට විනාඩි දෙක කාලයක් ලැබෙනවා. තව
කාර්ය බහුල බවත් එක්ක අම්මලා දරුවන්ට නිසි විදිහට ආහාර ටික දෙන්න පුළුවන් තත්ත්වයක ඉන්නවද? අපි දන්නවා සමහර අම්මලා උදේට දරුවට කෑම ටික දෙන්නේ කඩෙන් අරගෙන. අර කෙටි කෑම වර්ග දරුවන්ට භාවිතා කරන්න දෙනවා. මේ උචිත නැහැ කියලා අපි වෛද්‍යවරු කියනවා. මේ தත්ත්වය තුළ අපි තේරුම් ගන්න ඕන දරුවට පෝෂණය අධිපෝෂණය තියෙන தත්ත්වයේ ඉන්න අවස්ථාවල අපි දකිනවා. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිට ගන්න ඕන. විශේෂයෙන් අපේ දරුවන් නඩත්තු කරන අම්මලට පැහැදිලි කරලා දෙන්න ඕනේ ආහාර වේලේ තියෙන වටිනාකම, ඒකේ සෞඛ්‍ය සම්බන්ධ බව, ඒ වගේම කෘතිම ආහාර ලබා දීමේ ආදීනව කියලා දෙන්න ඕන. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි හරි තැනකට මේ දරුවන් ටික නිර්මාණය කරගන්න. ඒ නිසා සමස්ත ක්‍රියාවලිය තුළ එක පැත්තකින් අපි ආහාර සුලභ කරලා මේ ග්‍රාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අපේ ජනතාවට ලබා දෙන්න ඕන කරන ටික ආහාර ටික අරගෙන දීලා ඊළඟට අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ ආහාර ටික භාවිතා කරන සෞඛ්‍ය සම්පන්න විදිහට හදාගන්න, දරුවාගේ ආහාර වේල පිළිබඳව කතා කරන්න පුළුවන් නම් මේකේ ඉතාමත්ම වටිනවා. ඉතාමත්ම වටිනවා මුල අසනරුව ගරු සභාපතිතුමනි. අද පැහැදිලිව මේ ගැටලුව සමාජ ගැටලුවක් හැටියට අරගෙන පක්ෂපාත ભેදකින් තොරව අපිට පුළුවන් නම් මේක පරිශීලනය කරන්න. ඒක තමයි අපි කළ යුතු කාරණාවලිය. අපි දන්නවා රටක් හැටියට ගත්තාම ආර්ථික ගැටලු ගණනාවක් තියෙනවා. අපිට මේකේ විසඳුම් හොයා දෙන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. අපි ජාත්‍යන්තරයත් අපිට උදව් කරන්න ලෑස්ති. දැන් ලෝක බැංකුව මිලියන ඩොලර් මිලියන 180ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 250ක් දෙනවා. මේ මුදල් ටික අරගෙන ඇවිල්ලා ආහාර බවට පරිවර්තනය කරලා මේ අහිංසක පවුලලායට දෙන්න පුළුවන් පසුබිම හැදීමේ වගකීම තමයි රජයේ බාර අරගෙන.
කාලය අවසානය කරගන්න.
අතුරු සම්මත ගිනුම සම්මත කරන වෙලාවේ මුලාසනාරළු ගරු සභාපතිතුමනි මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ හින්දා වගකීතු රජයක් හැටියට මේ ක්‍රියාවලිය මෙහෙම කරනකොට දේශපාලන පක්ෂපාත පැත්තක දාලා මේ පාර්ලිමේන්තු තුල ඊයේ අද මේ විපක්ෂයේ හැසුරුණ විදිහට නැතුව මේක හරි විදිහට කියවන්නට කටයුතු කරන්න පුළුවන් කමක් තිබුණොත් ඒක ඉතාමත් වැදගත් දරුවන්ගේ නාමෙන් මේ දේ කරන්න අපි ඔක්කොම එකට එක්වෙමු කියලා යෝජනා කරමින් අවස්ථාව ලබා දෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතකින් අවසන් කරනවා.
ස්තුතියි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි. උණුසුනේ ගරු මන්ත්‍රීතුමනි, අපි අද මේ කතා කරන්නේ අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය විසින් ගෙනන ලද කල්තැබීමේ විවාදය. එතුමිය ඇත්තටම ගෙනාවේ මේ රටේ දුක් විඳින දරුවන්ගේ මන්දපෝෂණයේ සහ මාතෘ මන්දපෝෂණයේ පිළිබඳව ගරු මුසලේ මන්ත්‍රීතුමනි. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුවරු එය ඔවුන්ගේ පවුල්වලට ලඝු කරලා කතා කිරීමේදී ඇත්තටම මන්දපෝෂණයක් නැහැ. ඒ පවුල්වලට නැහෙනේ. එයාලගේ පවුලේ දරුවන්ට මේ මන්දපෝෂණේ නැහැ. ඒ නිසා අපි කතා කරන්නේ මේ කවිරත්න මන්ත්‍රීතුමිය මේ මහපොළොවේ මේ රටේ අද තිබෙන යථාර්ථය පිළිබඳව. ඒ නිසා තමන්ගේ පවුල සහ තමන්ගේ දරුවා ගැන හිතලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතුවරු කතා කිරීම පිළිබඳව අපි කනගාටු වෙන්නේ නැහැ. ඒ පවුල්වලට මන්දපෝෂණයක් නැහැ. වැඩිදුර යන්න ඕනේ නැහැ. ඩීබී හෙරත් කරු හිටපු විතර ඇමතුමා ඔය මේ මිනිස්සුර කන්න දෙන්න ඔයාලගේ කඳ උරේ හිටපු හොරුන් හොරා කාපු ටික අල්ලලා දුන්නා නම් මේ රටේ දරුවන්ට තුන් එළ නෙමෙයි ඊට වඩා කන්න දෙන්න පුළුවන්. නම කිව්ව නැගිටින්.
ඔබතුමා මූලාසනේ ඉන්නවා. දැන් මෙතුමා මොන රීති යටද මේ කතාව කරන්නේ? මොකද්ද තියෙන අයිතිය?
ගරුමන්තුමා.
මෙතුමාගේ නොදන්න ගම නේද ප්‍රදර්ශනය කරන්නේ? ඇයි අපි ඒතුළ යන්න ඕනනේ?
නොදන්න ගම දැක්කා. නොදන්න ගම දැක්කා. ගරු උලසනේ වංශීතුමනි, එයා එක්ක මම කඩ කරපු රීතිය කියන්න කියලාත් මම ඉල්ලීමක් කරනවා. ඒ නිසා මම මේ කතා කරන්නේ මේ කල්තැබීමේ විවාදයේ මන්ත්‍රීතුමිය ගෙනාවු කාරණේ. නමුත් අමතිවරු හිතේ තියාගෙන ඉන්නවා එයාලගේ පවුල් පිළිබඳව බලලා එහෙම දෙයක් නැහැ කියලා. නමුත් එළියේ තියෙනවා. දැන් මම කියන්නම්කො. දැන් මේ රිච්චේ ළමාරෝහලේ විශේෂ වෛද්‍යවරු කියනවා ළමාරෝහලට එන දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණ. ඊට පල්ලෙහා තියෙනවා අපේ ගරු වැඩවල නැමැතුමා කියපු කාරණේ මන්දපෝෂණය ගැන යුනිසෙෆ් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. එතුමත් ප්‍රතික්ෂේප කරනවා. මම කනගාටු වෙනවා ඇත්තටම රමේෂ් පතිරණ වගේ වෛද්‍යවරයෙක් ඇමතිවරයෙක් මේ යුනිසෙෆ් ආයතනයේ වාර්තා බොරු කියන්න හිට ගැනීම පිළිබඳව. කර මුලසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ යුනිසෙෆ් කියන ආයතන ලෝකේ බොහෝ දුප්පත් රටවල් වල තිබෙන මේ මන්ද පෝෂණය පිළිබඳව හොයා බලා උදව් කරන වැඩපිළිවෙලක් කරන ආයතනය මේ යුනිසෙෆ් ආයතනය. සෑ මේ ආයතනයට අභියෝග කරන්න යන වැඩපිළිවෙල මේ ආයතනය වැරදි කියන කාරණේ කියලා මොකද්ද මේ කරගන්න හදන්නේ? නැවත මේ ජාත්‍යන්තර සම්බන්ධතා නැති කරගන්න හදන්නේ. අයි අපි කියමු ඔක්කොම බොරුයි කියලා. මේ මෞබිම පත්‍රයේ මේ සටහන බොරුයි කියලා ආණ්ඩු පක්ෂය කාට හරි කියන්න පුළුවන්. කවගේද මේ මෞබිම පත්‍රේ? මේ මෞබිම පත්‍රේ මේ ආණ්ඩුවේ නියෝජනක වග කියවුතු ඇමතිවරයෙක්ගේ. ඒ ඇමතිවරයා නීති ආසාමයේ පිළිබඳව ඇමතිවරේ. එවනම් මේ ඒ ඇමතිවරයාගේ ආයතනයේ මේ මෞබිම පත්‍රේ බොරුද කියන්නකො. එහෙනම් මේ මෞබිම වාර්තාව බොරුවට ලියනවායි කියන කාරණේ කවුරු හරි වැගිරලා කියන්නකො ආණ්ඩු පක්ෂය. කියන්න පුළුවන්. බෑ එහෙනම් මේ රටේ වග කියව යුතු ඇමතිවරේ ආයතනයේ ලියන මේ පත්‍රයේ තියෙන කාරණා සියල්ල මම හිතනවා නිවැරදි කියන කාරණේ. ඉෂා මුලසුනේ ගරු වන්දේතුමනි, ලාංකික මානවයගේ වාගේ පරිහානියේ ආරම්භයේ ලක්ෂණයක් තමයි මේ අද අපි කතා කරන්නේ. අපි මානව වර්ගයා නැති වෙන නැති කරන වැඩපිළිවෙල තැනට කොහොමද මේක ගියේ? මොන ආකාරයට මේක නිර්මාණය කරේ කියන කාරණේ ඔබේ කතාව තුලත් ඔබ එක පැහැදිලි කරනවා. ඉතින් අපි දැන් කල්පනා කරන්න ඕනි මේ වැඩපිළිවෙල සාර්ථකව ජයග්‍රහණය කරන්න පුළුවන් මේ සාධාරණ වැඩපිළිවෙල. ඒවා කතා වෙන්නේ නැහැ, ඒවා කතා කරන්නේ නැහැ. දැන් අද කැබිනට් එක රැස් වෙලා තිබෙනවා. කැබිනට් එකේ සාකච්ඡා කරලා තියෙන මේ ළමා මන්ද පෝෂණයේ රටේ ආහාර ප්‍රශ්නය ගැන නෙවෙයි. ඊළඟ පළාත් පාලන ඡන්දේ තියන්නේ කොහොමද? මේ පළාත් පාලන ඡන්දේ තියෙන මේ පනත සංශෝධනය කිරීම. අපි දැක්ක රලික්‍රමසිංහ මහත්තයා එදා අපේ ආණ්ඩුවේ නායකය හැටියට එතුමා පත් වුණාට පස්සේ ඡන්දෙ ඉල්ලන්න බැහැයි කියලා ශේෂ නිලධාරීන්. දැන් අද ශේෂ නිලධාරීන්ට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කියන කැබිනට් සංශෝධනය ආරම්භ තියෙනවා. හැබැයි ඒ සමලුවක් තියලා කියලා තියෙනවා පක්ෂේ කොට ගන්න පුළුවන් වැඩපිළිවෙල හදනවා කියලා. අපි දන්නවා ඇයි මේ ශේෂ නිලධාරීන් දේශපාලනයට එන්න ඉඩ නොදුන්නේ කියලා. එදා සමෘද්ධි ව්‍යාපාරයේ තුල තිබිච්ච සමනිලධාරීන් පැහැදිලිවම තමන්ගේ දේශපාලන පක්ෂයේ වැඩපිළිවෙල වෙනුවෙන් පෙනී හිටිනවා ගල් මුනුසනේ මන්ත්‍රීතුමනි. ඒ පෙනී හිටීම හරහා ඒ සමෘද්ධි ලාභීන් පරිහක් ඇටියට තියාගෙන දුප්පත්කම වැඩි කරගෙන සමෘද්ධිය කියන නම පාවිච්චි කරමින් කටයුතු කරපු නිසා තමයි එදා ඒ වැඩපිළිවෙල අද මොකද වෙලා තියෙන්නේ. අපි අද කතා කරන ප්‍රශ්නෙට විසඳුම් නෙමෙයි මේ පවතින ආණ්ඩුවේ කැබිනට් එකේ අද සාකච්ඡා කළාත්. ඒ වගේම මම මතක් කරන්න ඕනේ අපේ රමේෂ් පැතිර නැමැතුමා කිව්වා මේ වෛද්‍යවරුන්ට අපි එල්ල කරන චෝදනා වෛද්‍යවරුන් දක්ෂයි. ඔව් දක්ෂයි. වෛද්‍යවරුන්ට කන්න දෙන්න බෑනේ මොනසේ මන් තේදුමනි. එතුමලා නිසා තමයි ඇත්තටම මේ තත්ත්වයක් අද වෛද්‍ය ශේෂය රැකගෙන තියෙන්නේ. එතුමලා කියන කාරණේ මේ රටේ මේ පෝෂණය ගැන සෞඛ්‍ය ගැන ආහාර පිළිබඳව වග කිය යුතු කඳවුරේ ඒ කාර්යභාරය හරියට නොවිච්ච නිසා ඔවුන් ඇවිල්ලා කියනවා මේක මෙන්න මේම සිද්ධ වෙනවායි කියලා. මේක ඉදිරියට යා නොදී වග බලා ගැනීමේ වැඩපිළිවෙල තමයි ඔවුන් යෝජනා කරන්නේ. අපි මේ වෛද්‍යවරුන්ට හෙද සේවය කාටත් අපි මේක වැරදි කියන්නේ නැහැ. අපි වැරදි කියන්නේ මේ පාලකයන් පාලනයේ නුසුදුසු ක්‍රියාමාර්ග හරහා රටේ ජනතාව සිද්ධ වෙන්නා යන්නා වූ කඩපිළිවෙල. ඒ වගේම මේ මේ පුවත්පතේ ඇතුලේ තිබෙන කාර්යය
කියනවා
කොළඹ ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ උදරය ඉදිරියට නිරන්තරක ස්වභාවයේ වර්ධනය වෙමින් පවතිනවා කියලා. විතරක් නෙමෙයි මුළු ශ්‍රී ගරු මන්ත්‍රීතුමනි කෙට්ටිතා සිහුම් කෙට්ටු ළමයි වැඩි සංඛ්‍යාවක් දකින්න ඉන්නවා කියන කාරණා. ඒතර මේ කියන්නේ කවුද? රිචේ ළමාරේ රෝහලේ විශේෂ වෛද්‍යවරයා. එහෙමනම් ඒ සෞඛ්‍ය භාරව කටයුතු කරන වැඩ බලන ඇමතිවරයා කියනවා එහෙම ලක්ෂණයක් එහෙම කාරණයක් රටේ නැහැ කිය. හැබැයි කොළඹ ප්‍රදේශයේ තමයි මේක වැඩිම තියෙන කියන කාරණේ කියනවා. එහෙමනම් මේ ප්‍රශ්න වසන් කරලා තමන් හොඳයි තමන් මේක හරිය වැඩේ හරියට යනවා අපි හොඳට කරනවා කියන කාරණය කියන්න උත්සාහ දරනවා නම් එහෙම කියපු කට්ටියට මොකද උනේ කියලා අපිට වඩා හොඳට ආණ්ඩු පක්ෂයේ හදවර දන්නවයි කියන කාරණේ මම කියනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දකිනවා දැන් මේ බොහෝ දේවල් නැහැයි කියන උත්සාහ කළාට අපි රාත්‍රී කාලේ අපි මේ රූපවාහිනිය වල සමහර නාලිකාවල දකින්නේ නැද්ද මුනුසරේ මන්ත්‍රීතුමනි? දරුවා වඩාගෙන අම්මා කන්න දෙන්න බැහැයි කියලා කෝච්චියට ගඟට පනින බොහෝ සිදුවීම් මේ වර්තමානයේ තුල තිබෙනවා. ඒකට හේතුව තමයි මේ දේශපාලන වශයෙන් විසඳිය යුතු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අවශ්‍ය සාධාරණ වැඩපිළිවෙළක් රට තුළ නිර්මාණය නොවිච්ච නිසා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනි, දැන් ළමා මන්දපෝෂණය, ඒ වගේම ගර්භණී මාතාවන්ගේ මේ මන්දපෝෂණ වැඩපිළිවෙලේ එක් වැඩපිළිවෙලක් සාර්ථකව අවසන් කරන්න තිබිච්ච වැඩපිළිවෙලන් තමයි මේ ආණ්ඩුව ආපු ගමන්ම නැති කරේ. 20000 ලබා දීපු ඒ ආහාර පෝෂණ මල්ල. හැබැයි අපි දැක්කා මේක දැන් දෙගුණ කරනවා, වැඩි කරනවා කියන කාරණේ. නමුත් අපේ මන්ත්‍රීවරු ගණනාවක් කතා කරා මේක නොලැබෙන බව, දුන්නේ නැති බව. හැබැයි දැන් කියන උදාහරණ එනවා නෑ, මේක අපි වැඩි කරලා දාලා කටයුතු කරන. හැබැයි වැඩේ වෙලා ඉවරයි. නිසා අපි දැන්වත් කියනවා ආණ්ඩුව නිවැරදි දේ හඳුනගෙන මේ රටේ අනාගත දරුවෝ පරම්පරාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත යුතු ඒ බුද්ධිමත් වැඩපිළිවෙල ගන්න. අපි සහයෝගය නොදෙනවා කියලා නෑ, අපි සහයෝගය දෙන වැඩපිළිවෙල දීලා තියෙන හැමෝම කියන්නේ අපි සහයෝගය දෙන්නේ. අපි විරුද්ධ වෙනවා කියලා මොන සේම මම අවසන් කරනවා. අපි සහයෝගයේ දිය යුතු වැඩපිළිවෙල යෝජනා වෙලා තිබියදීත් ඒක ප්‍රමාද වෙන්නේ, ප්‍රමාද කරන්නේ ආණ්ඩුව කියන කාරණේ මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.